ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
අපි දැන් SBS සිංහල ගුවන්විදුලියෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ සංක්‍රමණික ප්‍රජාවට ඒ වගේම ජාත්‍යන්තර සිසුන්ට වැදගත් මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි නාටි විභාගය පිළිබඳව. දැන් කොරෝනා වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඕස්ට්‍රේලියාව තවමත් කොරෝනා වසංගතයත් එක්ක සටන් වදමින් පවතින්නේ. අතරතුරේදී පසුගිය අඟහරුවාදා මධ්‍යම රජයේ අයවැයත් ඉදිරිපත් කළා. ඉතින් හැමෝම බලාගෙන ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මේ සංක්‍රමණික ක්‍රියාවලියට මොන වගේ වෙනස්කම් සිද්ධ වෙයිද, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිට පදිංචියට ජාත්‍යන්තර සිසුන්ට දේශ සීමා අරින්නේ කවද්ද මෙන්න මේ ආකාරයෙන්. ඒ අතරතුරේදී බොහෝ දෙනෙක් නගන තවත් ප්‍රායෝගික ප්‍රශ්නයක් වුණා, මේ කොරෝනා වසංගතයේ කාලයේදී නාටි විභාග නැවතිලාද කියලා. මොකද ඔබ දන්නවා නාටි විභාගයෙන් ඔබේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ඒ අදාළ ලකුණු ක්‍රමයට ලකුණු පහක් පිරිනමනවා කියලා. ඉතින් බොහෝ දෙනෙක් අතර මේක දැන් ඉතාම ප්‍රසිද්ධ විභාගයක් බවට පත් වෙලා තිබෙනවා. අපි හිතුවා මේ ගැන කතා බහ කරන්න අවශ්‍යයි කියලා. අපි මේ සඳහා සම්බන්ධ කරගන්නවා ඔබට සුපුරුදු චරිතයක් SBS සිංහල ගුවන්විදුලියේ ශ්‍රාවකයෙක් නම් මෙල්බර්න් නුවර වෙසෙන නාටි ප්‍රත්‍යනේලත් ප්‍රවීණ භාෂා පරිවර්තක ස්වර්ණා ප්‍රඥාරත්න මහත්මියව තමයි අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නේ SBS සිංහල ගුවන්විදුලියට. අයිබෝන් කියලා ඔබතුමියව පිළිගන්න අපේ වැඩසටහනට.
අයිබෝන් මදුර.
හොඳයි ස්වර්ණ මහත්මිය, අපි මුලින්ම දැනගන්න කැමතියි ඔබතුමියගෙන් මේ ඇත්තටම මේ කොරෝනා වසංගතය හින්දා ඔස්ට්‍රේලියාවේ මේ නාටි විභාග නැවතිලාද කියලා.
නැහැ, විභාග නවත්තලා නැහැ. සතියේ දින පහේම පරීක්ෂණ පැවැත්වෙනවා. නමුත් කොරෝනා වසංගතයට පෙර තිබූ තත්ත්වයේ සුළු වෙනසක් වෙලා තියෙනවා. එක් විමර්ශන නිලධාරියෙක් වෙත අපේක්ෂකයන් ගණනාවක් පැවරුණා. නමුත් දැන් දිනකට එක් විමර්ශන නිලධාරියෙක්ට පැවරෙන්නේ අපේක්ෂකයන් 6 දිනක් පමණයි. ඒකත් විවිධ භාෂාවල අපේක්ෂකයන් වෙන්න පුළුවන්. එම නිසා පරීක්ෂණය සඳහා දිනයක් ලබා ගැනීමේදී කල්ගත වෙන්න පුළුවන්. දැනට පවතින තොරතුරු අනුව නොවැම්බර් සහ දෙසැම්බර් මාසයේ සම්බන්ධයෙන් දිනයක් ලබා ගන්න බැරි බවයි කියවෙන්නේ.
හොඳයි, දැන් මේ කාලයේ නාටි විභාගයේ ප්‍රයත්න ආකාරය ගැන අපි පැහැදිලි කිරීමක් කරමු, විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතය පවතින කාලයේදී.
ඔව්, මේ දිනවල පරීක්ෂණය පැවැත්වෙන්නේ මාර්ගගතවයි, ඒ කියන්නේ ඔන්ලයින්. එසේ මාර්ගගතව කෙරෙන නිසා විදේශගතවල ඉන්න අයට වුණත් මේ විභාගයට පරීක්ෂණයට පෙනීන්න පුළුවන්. මාර්ගගතව කිරීමේදී කරුණු කීපයක් පිළිබඳව අපේක්ෂකයන් සැලකිලිමත් වෙන්න ඕනේ. මම ඒ කරුණු ටික දැන් කියන්නම්. පළවෙනිම, පරීක්ෂණය කරන ස්ථානය පසුබිම් ශබ්ද හෝ වෙනස් අය ගැවසීම ආදි බාධකයන්ගෙන් තොර බවට වග බලා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ අතරමඟ බිඳ නොවැටෙන විශ්වාසවත් අන්තර්ජාලීය සම්බන්ධයක් තියෙන බවක් වග බලා ගන්න ඕනේ. ඒකම නිසි උපාංග තියෙන්න ඕනේ. ඒ කියන්නේ පරිගණකයක් හරි ලැප්ටොප් එකක් හරි. දැන් ශ්‍රවණය සම්බන්ධයෙන් ගැටලු ඇති වෙන්න පුළුවන් නිසා ජංගම දුරකථනයි ටැබ්ලට් පරිහරණයයි නිර්දේශ කෙරෙන්නේ නෑ මෙතන. ඒකවල සිස පළඳවන ශ්‍රවණ උපකරණයක්, ඒ කියන්නේ හෙඩ්සෙට් එකක් තියෙන්නත් ඕනේ. පරීක්ෂණය ආරම්භ වීමට පෙර හෙඩ්සෙට් එක ඔබගේ උපාංග සමග, ඒ කියන්නේ පරිගණකය සමග සමකාලික කරන්න. ඉංග්‍රීසියෙන් කියනවා නම් ඒක සින්ක්‍රනයිස් කරන්න ඕනේ. එතකොට අනුසාධන හෝ සම්බන්ධන ගැටලු, ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම් ඒක සිස්ටම් ඕ කනෙක්ටිවිටි ඉෂුස් නිසා ශ්‍රවණ අපහැදිලිතාවය හෝ වීඩියෝ දෝෂ ඇති වුණොත් පරීක්ෂණයේ ඉදිරියට කරගෙන යාම නොහැකි වෙනවා. එතකොට එවැනි අවස්ථාවක ඔබට වෙනත් දිනයක් හා වේලාවක් වෙන් කරගන්න පුළුවන්. මේ සඳහා කිසිම ගාස්තුවක් අය කෙරෙන්නේ නැහැ. නමුත් දිනයක් ලබා ගැනීමට මාස දෙකක කාලයක් දක්වා ගත වෙන්න පුළුවන්. ඒ උපාංග සමකාලික කරගත්තට පස්සේ පරීක්ෂණයට ටිකකට කලින් විද්‍යුත් තැපැල්ලක් මගින් එවනවා ලින්ක් එකක්. ඒක ක්ලික් කරන්න ඕනේ ලින්ක් එක. එතකොට පරීක්ෂණයට සහභාගී වෙන්න පුළුවන් විදිහට ඔබේ පරිගණකයේ හරි ලැප්ටොප් එක හරි විවෘත වෙනවා. ශ්‍රවණය සහ රූගත කිරීම සඳහා අවශ්‍ය ඔඩියෝ හා වීඩියෝ විකල්පයන් නිසි පරිදි තෝරාගෙන ජොයින් නව් කියලා කියන වචන මත ක්ලික් කරන්න. ඒ වෙන විට නාටි විමර්ශන නිලධාරියෙ පැමිණ ඔබ පිළිගනිමින් ඔබ හා මාර්ගගත වෙනවා ඇත. දැන් මෙතන එකක් මතක තියාගන්න ඕනේ, ඔබට වෙන් කර ඇති වේලාව වන විට ඔබ මාර්ගගතව සිටිය යුතුයි. ප්‍රමාදව සහභාගි වෙන අයදුම්කරුවන් පරීක්ෂණයෙන් ඉවත් කරවන්නත් පුළුවන්. ඊට පස්සේ සිදුවන්නේ විමර්ශන නිලධාරියා විසින් මෙහෙයන පිරික්සීමේ කටයුතු වගේක් තියෙනවා. එකක් තමයි ඔබ පරීක්ෂණය සඳහා පෙනී සිටින ස්ථානය. නිදන කාමරයක් වෙන්න පුළුවන්, ආලින්දේ වෙන්න පුළුවන්, කොතනක හෝ මේ ස්ථානය කැමරාව මෙහෙයවලා හසුරුවලා පෙන්වන්න ඕනේ. බාධක මුකුත් නැහැ කියන එක. අනිත් එක ඔබේ අනන්‍යතාවය ඔප්පු කරන්න සිදුවෙනවා. ඒකට ඔබේ ඉදුම්පතත් සමග ඉදිරිපත් කරපු යම් ලියකියවිලි තියෙනවා නම්, ඒ කියන්නේ රියදුරු බලපත්‍රය හරි ඔබේ විදේශ ගමන් ගුවන් ගමන් බලපත්‍රය හරි ඔබ ඔසවලා කැමරාවට පෙනෙන පරිදි පෙන්වන්න ඕනේ. පරීක්ෂණය ප්‍රතිගත කිරීම, ආරම්භය හා නිමාව පාලනය කිරීමට, අනපේක්ෂිතව පැන නැගී හැකි ගැටලු පාලනය කිරීමට, විමර්ශන නිලධාරිය පරීක්ෂණයේ පැවැත්වෙන සම්පූර්ණ කාලය තුළ ඔබ සමග මාර්ගගතව රැඳී සිටිනවා. මෙතනදී දැන් මේ සටහන් පොත්, ශබ්දකෝෂ හෝ පෙරහුරු සඳහා පරිහරණය කළ දේවල් කිසිවක් ඔබට ළඟ තබා ගන්න බෑ. නමුත් පරීක්ෂණ පැවැත්වෙන වෙලාවේ ඔබට සටහන් ගන්න පුළුවන්. දැන් ඔබේ ප්‍රතිචාර ඉදිරිපත් කිරීමේදී, කියන්නේ භාෂණ පරිවර්තනය කිරීමේදී ඒ සටහන් බලා ඔබේ ප්‍රතිචාර දක්වන්න පුළුවන්. එතකොට ඔබ විමර්ශන නිලධාරියාගේ උපදෙස් හැම විටම පිළිපදින්න ඕනේ. එසේ නොකිරීම පරීක්ෂණය නිවත් කරනු ලැබීමට තවත් හේතුවක් වෙන්නත් පුළුවන්.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ මෙල්බන් නුවර වෙසෙන නාට්‍ය ප්‍රත්‍යනයලත් ප්‍රවීණ භාෂා පරිවර්තක ස්වර්ණා ප්‍රඥාරත්න මහත්මියත් සමග. මේ කොරෝනා වසංගත කාලයේදී ඔස්ට්‍රේලියාවේ නාට්‍ය විභාග පිළිබඳව නාට්‍ය විභාග නැවතිලාද කියන ප්‍රශ්නය ගොඩක් දෙනෙකුට තිබුණා. නමුත් දැන් උත්තරේ ලැබෙන්නේ නැති. ඉතින් කොහොමද මේ කාලයේදී නාට්‍ය විභාග පැවැත්වෙන්නේ සහ ඔබ අවධානය යොමු කළ යුතු පැතිකඩයන් මොනවාද කියලා තමයි අපි සාකච්ඡා කරමින් පසුවන්නේ. අපි දැන් කැමති ඔබතුමීගේ අවධානය යොමු කරන්න දැන් නාට්‍ය විභාගය සඳහා ආයුධකරුවන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු පැතිකඩ මොනවාද කියලා දැන කියාගන්නට.
ඉස්සෙල්ලාම ආයුධකරුවන් පරීක්ෂණ ආකෘතිය ගැන, ඒ කියන්නේ ටෙස්ට් ෆෝමට් එක ගැන ඒගොල්ලන්ට යම් දැනුමක් තියෙන්න ඕනේ. ඒක අවධානය පිරික්සන්න ඕනේ. අනිත් එක තමයි පරීක්ෂණයේදී විභාග පරීක්ෂකයන් ඔවුන්ගෙන් කුමක් බලාපොරොත්තු වෙනවද යන වගත් දැනගෙන ඒ එකට අවධානය යොමු කරන්න ඕනේ. තවත් එකක් තමයි සමස්තීන සඳහා කළ යුතු දේ පිළිබඳ අවධානය යොමු කිරීම. මොකද ඒ අනුව පුරුදු පුහුණු වීම හොඳයි. මේ එතකොට පරීක්ෂණ ආකෘතිය ගැන කියනවා නම්, එය දල වශයෙන් වචන 300කින් රචිත දෙබස් දෙකකින් සමන්විතයි. අඩක් ඉංග්‍රීසි භාෂාවෙන්, අඩක් සිංහල භාෂාවෙන් තියෙනවා. මේ දෙබස් සඳහා තෝරාගනු ලබන්නේ ඔස්ට්‍රේලියානු සමාජයේ එදිනෙදා ඇතිවන තත්ත්වයන් සහ සිදුවීම් වලට අදාළ මාතෘකාවන්. ඒ මාතෘකාවන් දැන් මේ ක්ෂේත්‍රයන් අතර ඕන එකකින් එන්න පුළුවන්. ඒව තමයි පාරිභෝගික කටයුතු, රැකිරක්ෂා, සෞඛ්‍ය, සංක්‍රමණික කටයුතු, නීතිමය, නිවාස, වෛද්‍යමය, අධ්‍යාපනික, රක්ෂණ, සමාජ සේවා, බැංකු ආශ්‍රිතව, සත්කාර සේවා, නිවාස ආදේපල පිළිබඳව, පොලිස් සේවය, ගෘහස්ථ හිංසන සහ සාමාන්‍ය කටයුතු සම්බන්ධ වෙන්න පුළුවන්. මේ හැම ක්ෂේත්‍රයකටම අදාළ වූ පාරිභාෂිත වචන මාලා තියෙනවා. අඩුතරමින් නිතර පරිහරණය කරන වචනයන්ට අදාළ පරිවර්තිත පරිභාෂිත වචන හොයා දැන සිටීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන එක හොඳයි. තව එකක් තමයි දැන් විභාග අපේක්ෂකයෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා හැවොත් මේක තමයි දෙබස් නිසි ලෙස තේරුම් ගැනීමත්, ඊට ප්‍රතිචාරය දැක්වීමේදී අර්ථ විකෘති නොවන ලෙසට ඉදිරිපත් කිරීම තමයි ගොලම් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ කෙරෙහි අවධානය යොමු කරන එක හොඳයි. මේ අනුව අන්තර්ගතයේ නිර්වද්‍යතාවය, අර්ථ විකෘතිය නොවීම, කරුණීවත් කිරීම හෝ අමතර කරුණු එකතු නොකිරීම පිළිබඳව වග බලා ගන්න ඕනේ.
හොඳයි, අපි අවසන් වශයෙන් කතා බහ කර මම හිතන්නේ බොහෝ දෙනෙක් වැඩිපුර අවධානය යොමු කරන්නේ නාට්‍ය විභාගයට. මේ ඔස්ට්‍රේලියාවේ මේ සංක්‍රමණික වැඩසටහන විශේෂම ස්ථිරපදිංචිය ලබා ගැනීම සඳහා මේ පිරිනමන ලකුණු පහ ලබා ගැනීමට, සර මහත්මිය දැන් මේ ලකුණු පහ ලබා ගැනීමට නාට්‍ය විභාගය සමත් විය යුතු ආකාරය ගැන අපි අවසන් වශයෙන් කතා බහ කරමු.
කිව්ව විදිහට දෙබස් දෙකක් තියෙනවා. පරීක්ෂණයේ එන එක් දෙබස්ක අගය ලකුණු 45ක් වශයෙන් ගණනය කරනවා. සමත් වීමට නම් අපේක්ෂකයන් එක් එක් දෙබස වෙනුවෙන් අවම වශයෙන් ලකුණු 29ක් ලබා ගන්න ඕනේ. මුළු ලකුණු සංඛ්‍යාව 90න් 63ක් වෙන්නත් ඕනේ. ඒ අනුව සමස්තයක් සඳහා ලකුණු 63ට වැඩියෙන් ගන්න වෙනවා. 90න් 57ක් 62.5ක් අතර ලකුණු ලබා ගත්තොත් ඒක උපාන්තික ප්‍රතිඵලයක්. ඒ කියන්නේ මාර්ජිනල් රිසල්ට් එකක් ඇටියටයි සැලකෙන්නේ. 90න් 58ට අඩු ලකුණු ලබා ගත්තොත් එය පැහැදිලි අසමාර්ථයක්. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම් clear failure. clear failure එක. දැන් පළවෙනි දවසට 45න් 23ක් ලබාගෙන දෙවෙනි දවසට 45න් 41ක් ලබා ගන්න අපේක්ෂකයෙකුගේ මුළු ලකුණු සංඛ්‍යාව 90න් 64ක් වෙනවා. ඒ වුණාට ඒක පැහැදිලි අසමාර්ථයක් හැටියටයි ගණන්ගෙන ඉන්නේ. මොකද පළවෙනි දවසට අවශ්‍ය අවම ලකුණු ගන්න 45න් 29 එයා ලබාගෙන නැහැ. ප්‍රතිඵල නිකුත් කිරීම පරීක්ෂණයේ දින සිට සති 4ක් 6ක් අතර කාලයක් ගත වෙනවා. ඒ ප්‍රතිඵල එවනු ලබන්නේ විද්‍යුත් තැපැල් මගින් අපේක්ෂකයාට. සමත් ප්‍රතිඵලයක් අවුරුදු 3ක් වළංගුව පවතිනවා. දැන් අසමත් ප්‍රතිඵල සම්බන්ධයෙන් අපේක්ෂකයන්ට සමාලෝචනයක් ඉල්ලුම් කරන්න පුළුවන්. නමුත් පැහැදිලි අසමත්යක් සම්බන්ධයෙන් එසේ සමාලෝචනයක් ඉල්ලුම් කරන්න බෑ. දැන් සාමාන්‍යයෙන් ප්‍රතිඵල විභාග අපේක්ෂකරුන් දෙදෙනෙක් වෙත එකවර යවනවා. දැන් විභාග පරීක්ෂකයන් ප්‍රතිඵල නිකුත් කරන්නේ තනිතනිවයි. දෙදෙනාගේ තීරණයන්හි යම් විෂමතාවයක් හරි වෙනස්කමක් හරි තියෙනවා නම් අපේක්ෂකයාගේ කාර්ය සාධනයේ සමාලෝචනය කරලා අවසන් නිගමනය ගැනීමට ස්වාධීන විභාග පරීක්ෂකයෙකු වෙත නැවත යවනවා. අවසන් ප්‍රතිඵල විභාග අපේක්ෂකයා වෙත යවන්නේ ඊට පස්සේ. ඒ ස්වාධීන විභාග පරීක්ෂකරයාගේ නිගමනය ආවට පස්සේ අවසන් ප්‍රතිඵල විභාග අපේක්ෂකයා වෙත යැවෙන්නේ. අවසාන වශයෙන් කරුණු දෙකක් සඳහන් කරන්න කැමති මම. පළමුවෙන් තමයි අපේක්ෂකයන් මේ පරීක්ෂණයට පෙනී සිටින්නේ ලකුණු මත පදනම් වූ ආගමන අවසරයක්, ඒ කියන්නේ වීසාවක් ලබා ගැනීම සඳහා ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීම උදෙසා අවශ්‍ය ප්‍රසාද ලකුණු පහ අපේක්ෂාවෙන්. මෙම පරීක්ෂණයේ සමත් වීම වෘත්තීය හැකියාවන් සහතික කිරීමක් නොවන නිසා භාෂා පරිවර්තකයෙකු හෝ භාෂණ පරිවර්තකයෙකු ලෙස එකී වෘත්තියේ කටයුතු කිරීම කිසිසේත් කරන්න බෑ. වෘත්තියට පිවිසීමට කැමති අය ඒ සඳහා ඇති වෙනත් විභාගයකට පෙනී සිටින්න වෙනවා. දෙවැනි කාරණය තමයි නාටි මගින් සඳහන් කිරීමක් කරලා තියෙනවා. මේ විදිහට පරීක්ෂණ කටයුතු මෙහෙයවීම, ප්‍රශ්නපත්‍ර සම්පාදනය කිරීම, ඒවා ලකුණු කර සමත් අසමත් බව විනිශ්චය කිරීම ආදී සම්බන්ධයෙන් එකම බලධාරියා නාටි බවයි. දැන් පුද්ගලික ආයතන රාශියක් සහ තනි පුද්ගලයන් ගණනාවක් විසින් නාටි විභාගය පරීක්ෂණ සඳහා පුහුණු පාඨමාලා පවත්වාගෙන යන නමුත් එකී අයවලුන් හට නාටි සතු අද්විතීය තොරතුරු වැනි සම්පත් නොමැති බව අපේක්ෂකයන් සැලකිල්ලට ගත යුතු කරුණක් බව ඒගොල්ලන් විශේෂයෙන් සඳහන් කරනවා.
හොඳයි, අපි කතා බහ කරමින් පසු වී මේ කොරෝනා අවසංගතය නිසා ඕස්ට්‍රේලියාවේ නාටි විභාගය නැවතිලාද කියන කාරණාව සම්බන්ධයෙන් මම හිතන්නේ බොහොම පැහැදිලි විස්තරයක් ඔබට ලැබෙන්නට ඇති. කොහොමද මේ කාලේ නාටි විභාගය වැයත්න්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර වෙසෙන නාටි ප්‍රත්‍යනේලත් ප්‍රවීණ භාෂා පරිවර්තක ස්වර්ණා ප්‍රඥාරත්න මහත්මියව. සර්ණ ප්‍රඥාරත්න මහත්මියට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.
ඔබට සැසියමයි මදුර. සුභ දවසක්. SBS 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 SBS
Radio. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.